SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකේ පුරාම මේ ගෙවි යන සතියේදී සිදුවුණු විශේෂිත සිදුවීම් පිළිබඳව දැනගන්නට කැමැත්තෙන් සිටින ඔබ වෙනුවෙන් එහෙමනම් අපි ලෝවටා විශේෂාංගයේ සුපුරුදු ලෙසින් අද දවසේදීත් ආරම්භ කරනවා. ශ්‍රී ලංකාවේ සිට AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාත් සූදානමින් සිටිනේ. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි දැන් මේට කාලයකට කලින් දීර්ඝ වශයෙන් කතාබහ කරමින් සිටියා අප්‍රිකාවේ උතුරු කලාපයේ සිට මධ්‍යධරණී මුහුද හරහා යුරෝපාකරයට සරණාගතීන් විදිහට ඇතුළු වෙන පුද්ගලයින් මධ්‍යධරණී මුහුදු කලාපය ආශ්‍රිතව මුහුණ පාන ඛේදවාචකයන් පිළිබඳව ගිය අවුරුද්දේ හරියටම මේ කාල සීමාවේදී දරුණුතම ඛේදවාචකයක් පිළිබඳව අපි කතාබහ කළා. පුද්ගලයින් 700ක් රැගත් බෝට්ටුවක් ගිලියාමෙන් පසුව හරියටම වසරකට පස්සේ මේ වගේ කාල සීමාවකදී තවත් දරුණුතම ඛේදවාචකයක් අපිට වාර්තා වෙනවා. සරණාගත ප්‍රශ්නේ සම්බන්ධයෙන් කතා බහ කරද්දී එක්සත් ජාතීන්ගේ සරණාගත කවුන්සිලයේ පවා මේ සම්බන්ධව දෙරලෙසින් ප්‍රකාශනිකුත් කරමින් සිටිනවා. මේ සරණාගතයින්ට අත්වන ඉරණම සම්බන්ධව මා කැමැති අද ප්‍රමුඛතම කාරණාව විදිහට මේ කාරණාව අරගෙන සාකච්ඡාව ආරම්භ කරන්න. අමල්, මම දැනගන්නට කැමැති අතට මේ වෙනකොට මධ්‍යධරණී මුහුද කලාපයේ ආශ්‍රිතව මේ ආපදාවට පත් වූ පුද්ගලයන් සම්බන්ධව වාර්තාවන අලුත්ම තොරතුරු සහ මේ සරණාගත ප්‍රශ්නේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මොනවද මේ වෙනකොට අරගෙන තියෙන තීන්දුව తీරණ කියලා දැනගන්න.
දිලුක්ෂි, ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මේ විදිහටම ලිබියාවේ වෙරළේ ඉඳලා යුරෝපයට ගමන් ගන්න ආපු ඒ යාත්‍රාවක් ගිවිලා ඒ අවස්ථාවේදී 740ක් ජීවිතක්ෂර පත් වෙලා තිබුණා. ඊට පස්සේ ආයමත් ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මේ විදිහටම තවත් යාත්‍රාවකින් ගමන් කරපු ඒ සරණාගතයන් 500ක් විතර අනතුරට ලක් වුණා. දැන් ඊට පස්සේ මේ අවස්ථාවේ ඒ විදිහටම තව එක යාත්‍රාවකින් තව යාත්‍රාවකට පිරිස මාරු කරනකොට මේ විදිහට යාත්‍රාව ගිලිලා ඒක හිටපු සංඛ්‍යාව අධික නිසා ගිලිලා 500කට අධික පිරිසක් ජීවිතක්ෂරපත් වුණයි කියලා මේ වාර්තාව ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවේ ඒ ආසන්නෙන් ගමන් කරපු පිලිපීනයට අයත් නැවකින් තමයි මේ ජීවිතේ බේරා ගන්න පුළුවන් වෙච්ච අයව ගොඩබිම දක්වා ගෙනල්ලා තිබුණේ. එයානු 41 දෙනෙක් දිවි ගලවා ගත්තයි කියලා වාර්තා වෙනවා. ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව තමයි මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙන්නේ 500කට අධික පිරිසක් ජීවිතක්ෂරපත් වුණයි කියලා. ඉතින් මේ පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වෙන්නේ ඇත්තටම මේ ඛේදජනක සිද්ධිය සිදු වෙලා සතියකට විතර පස්සේ. විශේෂයෙන්ම මේ සිද්ධිය වෙනකොට මේක රාත්‍රියේදී වෙච්ච දෙයක් නිසා ඒ ගැන වැඩි තොරතුරක් ෂණිකේම අනිකුත් බලධාරීන්ට ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. නමුත් දැන් ගොඩබිමට ග්‍රීසියට පැමිණි දිවි ගලවාගත් පිරිසකින් ලැබුණු තොරතුරු අනුව තමයි අනාවරණය කරගත්තේ 500කට අධික පිරිසක් මේ විශේෂයෙන්ම උතුරු අප්‍රිකාවේ ප්‍රදේශයේ පැමිණි ඉතියෝපියාව වගේ රටවලින් පැමිණි පිරිසක් මේ අතර හිටියා. ඔවුන් අතර කුඩා දරුවනුත් සෑහෙන ප්‍රමාණයක් ජීවිතක්ෂරපත් වුණයි කියලා.
එතකොට දැන් යුරෝපයට මේ ආකාරයෙන් අනියමාර්ථයෙන් ඇතුළත් වෙන සරණාගතයින් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. යුරෝපා සංගමය ඇතුළු මේ සඳහා මැදිහත් වුණු රටවල් යම් යම් තීරණවලට එළඹියා. දැන් මේ වෙනකොට මේ යුරෝපයට අනවසරයෙන් ඇතුළු වෙන සංක්‍රමණිකයින් සම්බන්ධව ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිය මොකක්ද?
දැනට යුරෝපයට ඔවුන්ට ඍජුවම වෙන්දා වාගේ විවෘත දොරවල් විවෘත කරලා ඇතුළු වෙන්න දෙන්නේ නැති නිසා මේ වෙනකොට ග්‍රීසියේ 50,000කට අධික පිරිසක් සරණාගතයින් දැන් එතන කොටු වෙලා ඉන්නවයි කියලා වාර්තා වෙන්නේ. යුරෝපයේ අනෙකුත් රටවල්වල ඉල්ලීමක් අනුව ග්‍රීසිය තමන්ගේ රටට පැමිණෙන මේ සරණාගතයින් යුරෝපයේ විශේෂම බටහිර යුරෝපයේ රටවල්වලට ඇතුළු වෙන්න දෙන එක වළක්වලා තියෙන්නේ. මීට අමතරව මේ සරණාගතයින්ට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීම සඳහා යුරෝපා සංගමයෙන් යම්කිසි මුදලක් ග්‍රීසියට ලබා දීලා තියෙනවා. ඒ අනුව තමයි ඔවුන් මෙම් පිරිස රඳවාගෙන තියෙන්නේ යුරෝපයේ අනෙක් රටවල්වලට ඇතුල් වෙන එක වළක්වලා තියෙන්නේ. මේ නිසා යම්කිසි විදියකට මධ්‍යධරණී මුහුද හරහා පැමිණෙන ඒ පිරිසේ සංඛ්‍යාව අඩුවීමක් වාර්තා වුණයි කියලා සඳහන් වෙනවා පෙබරවාරි මාසේ ඉඳලා. නමුත් දැන් මේ වෙනකොට ඒ මධ්‍යධරණී මුහුදේ වෙන්දට වඩා යහපත් කාලගුණ තත්ත්වයක් තියෙන නිසා ඔවුන් සැක කරනවා තවත් බෝට්ටු මේ අවදානම් ගමන ආරම්භ කරන්නට යොමු වෙයි කියලා. ඉතින් ඒ අනුව තමයි හුඟක් අය විශ්වාස කරන්නේ මේ මුහුද රළු ගතිය අඩුවෙන අවස්ථාවලදී තමයි මේ විදිහට යාත්‍රා අනතුරට පත් වෙන්නේ. විශේෂයෙන්ම ඒ යාත්‍රාවල ගෙනියන්න පුළුවන් සංඛ්‍යාවට වඩා අධික පිරිසක් පටවගෙන ගිහිලා තමයි මේ විදිහට ඒවා අනතුරට භාජනය වෙන්නේ.
අපි ඊළඟට මේ ගෙවී ගිය සතිය තුළදී සිදුවන ස්වාභාවික ව්‍යසන පිළිබඳව කතා බහ කරමු. දරුණුතම ව්‍යසන දෙකක් පිළිබඳව අපිට ආරංචි වුණා. දෙකම භූමිකම්පා දෙකක්. එකක් ඉක්වඩෝරයෙන් දකුණු ඇමරිකාවෙන්, අනිත් එක ජපානයෙන්. ඉක්වඩෝරයේ සිදුවුණු භූමිකම්පාවෙන් විශාල සංඛ්‍යාවක් මිය ගියා. 300කට අධික සංඛ්‍යාවක් ජපානයේත් සැලකිය යුතු සංඛ්‍යාවක් මිය ගියා. මා කැමැති අමල් මේ ඉක්වඩෝරයේ කුයිටෝ අගනුවර ආශ්‍රිතව සිදුවුණු මේ භූමිකම්පාවත්, ජපානයේ කුමමොටෝ ප්‍රදේශ ආශ්‍රිතව සිදුවුණු මේ භූමිකම්පාවෙත් මේ වෙනකොට තියෙන තත්ත්වයන් පිළිබඳව දැනගන්න.
දිලුක්ෂි, ඉක්වඩෝරේ ඇත්තටම ජීවිතක්ෂර පත්වෙච්ච සංඛ්‍යාව 550කට අධිකයි කියලා නිල වශයෙන් මේ වෙනකොට සනාථ කරලා තියෙනවා. නමුත් තවමත් 1700ක විතර සංඛ්‍යාවක් ආගිය අතක් නැහැ කියලත් වාර්තා වෙනවා. ඉතින් මේකෙන් වැඩි පිරිසක් තවමත් ඒ ගොඩනැගිලි යට සුන්බුන් වලට හිර වෙලා තවමත් ඉන්නවා ඇති කියන ඒ විශ්වාසය තියෙනවා. ඒ අනුව මේ වෙනකොටත් ඒ සහන සේවකයන් විශේෂයෙන් යුද හමුදාව පාවිච්චි කරලා ඒ සුන්බුන් ඉවත් කිරීමේ කටයුත්ත තවමත් කරගෙන යනවා. මේ වෙනකොට ඉක්වඩෝරේ ඇත්තටම ඒ රජයත් ඒ වගේම සහන සපයන අයත් යම්කිසි විවේචනයකටත් ලක් වෙලා තියෙනවා. මොකද ඔවුන් ජනතාව බලාපොරොත්තු වන තරම් ඉක්මනින් මේ සහන සේවා ලබා දෙන්නේ නැtei කියලා. ඔවුන්ට මේ කාරණාව තනියම කරන්න බැරි නිසා මේ වෙනකොට අසල්වාසී රටවලින් විශේෂ කණ්ඩායම් යවලා තියෙනවා කියලා අපිට වාර්තා වුණා. විශේෂයෙන්ම කොලොම්බියාව, ඒ වගේම ඇමරිකාව, අනිකුත් ඒ අසල්වාසී ලතින් ඇමරිකානු රටවලිනුත් මේ වෙනකොට සෑහෙන පිරිසක් යවලා තියෙනවා. ජපානයේ දෘක්ෂි ඇත්තටම ඒ ඉක්වඩෝරයත් එක්ක සසඳපුවා නම් ජීවිත හානිය අවම වෙලා තියෙනවා. මොකද ජපානයේ අනෙකුත් රටවල් වලට වඩා මේ භූමිකම්පා වලට මුහුණ දීම සඳහා ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් තියෙන, ඒකට සූදානමක් තියෙන රටක් හැටියට තමයි හුඟක් හඳුන්වන්නේ. නමුත් මේ අවස්ථාවෙත් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා 1000කට අධික පිරිසක් තුවාල ලැබුවයි කියලා වාර්තා වුණා. ඒකෙන් 200කට අධික පිරිසක් දරුණු තුවාල ලැබුවයි කියලා වාර්තා වුණා. මේක ඇත්තටම අපි වලුත් ෆුකුෂිමා සුනාමියත් න්‍යෂ්ටික විදුල බලාගාරයේ ආශ්‍රිතව ඇති වෙච්ච ඒ කේදදනක සිද්ධියත් එක්ක බලපුවාම අවුරුදු 5කට පස්සේ ඇතිවෙච්ච විශාලම ව්‍යසනයේ හැටියට තමයි ජපානය හඳුන්වලා දීලා තියෙන්නේ. නමුත් 95,000ක් විතර පිරිසක් මේ වෙනකොට උන් හිටිතැන් නැති වෙලා ඔවුන්ට නිවහනක් ලබා දෙන්න අවශ්‍ය නිසා සමහර අවස්ථාවලදී ජපානයේ තියෙන සිරමැදිරි විවෘත කරලා ඒවාට සාමාන්‍ය ජනතාව ඇතුල් කරලා තියෙනවා ආරක්ෂාව සඳහා. ඒකම ඔවුන්ට නිවසක් එහෙම නැත්නම් වහලක් ලබා දෙන තුරු. ඉතින් මේක ඇත්තටම දැනට අවුරුදු 5කට විතර කලින් ජපානයේ ඇති කරගත්ත ප්‍රතිපත්තියක්. මෙවැනි ව්‍යසනයක් ඇති වුනහම සිර ගෙවල් වල ඉඩ තියෙනවා නම් ඒවාවත් පාවිච්චි කරගෙන ජනතාවට ඒ සහන සලස්වන්න. ඉතින් ඒක ප්‍රථම වතාවට ජපානය මේ භූමිකම්පාවෙන් පස්සේ ක්‍රියාත්මක කරලා තියෙනවා.
අමල්, එතකොට දැන් මේ ඉක්වඩෝරේ නම් එතරම් ශ්‍රී ලාංකික පිරිසක් සේවයේ නියුක්ත වෙලා ඉන්නේ නැහැ, ඒ රටට ගිහිල්ලා නැහැ. ඊටම සුළු පිරිසක් සිටින්නේ. නමුත් ජපානයේ නම් සෑහෙන ශ්‍රී ලාංකික පිරිසක් වාසය කරනවා. වාර්තා වෙනවද ශ්‍රී ලාංකිකයන්ට කිසියම් අනතුරක් සිදු වෙලා තියෙනවා කියලා මේ භූමිකම්පා දෙකෙන්?
දිලුක්ෂි, මේ දෙකෙන්ම මේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් ඇත්තටම ලැබිලා නැහැ. විදේශ අමාත්‍යාංශය ඒ ගැන ඇත්තටම සොයාබැලීමක් කරයි කියලා වාර්තා වුණා. නමුත් නිශ්චිත වශයෙන් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ හරි තොරතුරක් ලැබිලා නැහැ. අපි ජපානයේ දිහා බැලුවොත් ඇත්තටම ජපානයේ සෑහෙන ශ්‍රී ලාංකික පිරිසක් රැකියා කරනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. නමුත් මේකෙන් සෑහෙන පිරිසකුත් නිල නොවන මට්ටමේ, එහෙම නැත්නම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ජපානයේ රැඳී ඉන්න පිරිසක් නිසා ඔවුන් සමහර විට තමන්ට විපතට පත් උනත් ඒ පිළිබඳ බලධාරීන්ට දැනුවත් වීමට පැකිලෙන්නට පුළුවන් කියන එවැනි මතයකුත් තියෙනවා. ඉතින් මේ කාරණා සැලකිල්ලට අරගෙන තමයි විදේශ අමාත්‍යාංශය ඇත්තටම මේ සෝදිසි කිරීම කළා තියෙන්නේ. නමුත් අපිට මේ වෙනකොට නිල වශයෙන් නම් ශ්‍රී ලාංකිකයින් මේකට ගොදුරු වෙච්ච බවක් වාර්තා වෙන්නේ නැහැ. ජීවිත හානි හෝ තුවාල ලැබපු ශ්‍රී ලාංකිකයන් ගැන මේ වෙනකොට වාර්තා වෙලා නැහැ.
දැන් අපි මීළඟට කතා බහ කරන්නට යන කාරණාව පිළිබඳව ඔබ මීට වසර ගණනාවකට කලින් අහලා තියෙනට ඇති කියලාත් මා විශ්වාස කරනවා. මේ කතාව තමයි මේ නෝවේ හිදී වසර 2011 දී සිදුවුණු දරුණුතම ඛේද වාචිකයක්. ඔබට මතක ඇති මේ සිදුවීමට සම්බන්ධ ඇන්ඩර්ස් බ්‍රෙවික් කියන පුද්ගලයා හදිසියෙම කම්කරු පක්ෂ සම්මන්ත්‍රණයකට කඩාවැදිලා වෙඩි තැබීමකින් පුද්ගලින් විශාල සංඛ්‍යාවක් මිය ගියා. මේ පුද්ගලයාට සිරදඬුවම් නියමුණාට පස්සේ මේ පුද්ගලයා ඉල්ලපු යම් යම් මානුෂීය අයිතිවාසිකම් පිළිබඳව වන විශේෂිත ප්‍රවෘත්තියක් මේ දවස්වල ලෝකේ පුරාම කතා වෙනවා. මම කැමැති අමල් මේ සිදුවීම පිළිබඳව ටිකක් මතකයත් අවදි කරලම මේ පුද්ගලයා ඉල්ලන විශේෂිත ඉල්ලීම් පිළිබඳව මේ වෙනකොට ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කතා බහ කරන කරුණු කාරණා පිළිබඳවත් සැකහැර දැනගන්න.
දිලුක්ෂි, දැනට අවුරුදු 5කට විතර කලින් ඔස්ලෝ නුවර, ඒ කියන්නේ නෝර්වේ අගනුවර, විශාල බෝම්බ පිපිරීමක් සිද්ධ වුණා. මේ බෝම්බ පිපිරීමෙන් නෝර්වේ අගනුවර තිබිච්ච ගොඩනැගිලි රාශියකට හානි සිදු වුණා. ඒ එක්කම 8 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ ඇත්තටම නිමාවුඩු දවසක තමයි මේ බෝම්බ පිපිරීම මේ බෝම්බය ඉලක්ක කළ තිබුණේ. ඒ නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව අඩු වුණා. නමුත් ඒ බෝම්බ ප්‍රහාරය එක්කම ඊට සුළු වේලාවකට පසුව ඔස්ලෝ නුවර ආසන්නයේ තියෙන කුඩා දූපතකට එක්තරා පුද්ගලෙක් කඩා වැදිලා ඒ අවස්ථාවේ ඒ දූපතේ පැවතිච්ච කම්කරු පක්ෂයේ සම්මන්ත්‍රණයකට ප්‍රහාරයක් එල්ල කරා. මේ පුද්ගලයා ඇත්තටම පොලිස් නිලධාරියෙකුගේ ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන තමයි මේ වෙඩි ප්‍රහාරය එල්ල කරේ. ඔහුගේ වෙඩි ප්‍රහාර වලින් 70කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම සිය ගණනක් තුවාල ලැබුවා. සමහර උදවිය තමන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා මුහුදට පැනලා තමයි ඒ අවස්ථාවේ දිවි ගලවා ගත්තේ. මුලින්ම දිල්රුක්ෂි ලොකු ප්‍රචාරයක් ජාත්‍යන්තරව ගියා. මේක නෝර්වේ රටට විරුද්ධව කරපු ජාත්‍යන්තර ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියලා. නමුත් පසුව දැනගත්තා ඇත්තටම මේ ප්‍රහාරයට සම්බන්ධ වෙලා තිබුණේ නෝවිජානු ජාතිකයෙක් බ්‍රෙවික් කියලා. ඔහු ඇත්තටම හිට්ලර්ගෙන් පැවතෙන ඒ නාත්සි ප්‍රතිපත්තිය අනුගමනය කරන පුද්ගලයෙක්. තමන්ගේ රටේ මෙවැනි විවසනයක් කිරීමට ඔහු පෙළඹුණේ වාමාංශික කොටස් විනාශ කරලා ඒ දක්ෂිණාංශක රජයක් ඇති කිරීම එවැනි ඉලක්කයකින් තමයි මේක කළේ කියලා ඔහුව පස්සේ පසුව අත්අඩංගුවට අරගෙන ඔහුට විරුද්ධව නඩු අහලා ඔහුව බොහොම ඉක්මනින් අවුරුදු 21ක හිරදඬුවමකට ලක් කළා. ඉතින් මේ හිරදඬුවමේ එක කොන්දේසියක් තමයි ඔහුව අනෙකුත් සිරකරුවන් සමග සම්බන්ධ නොවන ආකාරයට තනි කරලා මේ අවුරුදු 21 ගෙවන්නට කටයුතු කරන්නටයි කියලා. ඉතින් අවුරුදු 5කට පස්සේ බ්‍රෙවික් නෝර්වේ උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරලා තිබුණා. තමන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වෙලා තියෙනවා, තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවායි කියලා අනෙකුත් අයත් එක්ක කතා කරන්න නොදීම, ඒ වගේම තමන්ට සහාය දක්වන කොටස් සමග ලිපි ගනුදෙනු හුවමාරු කිරීමට ඉඩ කඩ නොදීම, ඒ එක්කම රාත්‍රියේ හදිසියේ ඔහුව නැගිට්ටවල ඔහුව සෝදිසි මෙහෙයුම් වලට ලක් කිරීම, විශේෂයෙන්ම ඔහුගේ ඇඳුම් ගලවලා කාන්තා නියාමකයන් ඉදිරියේදී ඔහුව සෝදිසියට ලක් කිරීම ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන විදිහට කටයුතු කළයි කියලා තමයි ඔහු උසාවියට ගියේ. ඉතින් උසාවිය කවුරුත් නොහිතපු විදිහට තීන්දුවක් ප්‍රකාශ කළා. මේ තීන්දුවේදී උසාවිය කියා සිටියේ මෙතරම් දරුණු මිනිවරුවෙක් වුවත් දරුණුම ගණයේ ත්‍රස්තවාදියෙක් වුණත් ඔහුටත් මානව අයිතිවාසිකම් හිමි. ඒ නිසා ඔහු මේ කරපු ඉල්ලීම් වැඩි හරියක් ලබා දීමට උසාවිය එකඟ වෙනවා. ඔහු ඔහුගේ සගයන් සමග සන්නිවේදනය කරන්නට ඕන, ලිපි හුවමාරු කරන්නට ඕනේ කියන කාරණාව හැරෙන්නට අනෙකුත් කාරණා සම්බන්ධයෙන් ඔහුට ඒ නීතියේ රැකවරණය ලබා දීලා තිබුණා. ඉතින් මේ තීන්දුවට විරුද්ධව නෝර්වේ රාජ්‍ය ඒකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ එක්කම මේ ව්‍යසනයෙන් පීඩාවට පත්වෙච්ච අයගේ පවුල්වල අයත් කනස්සල්ල පල කරලා තියෙනවා නෝර්වේ උසාවිය මෙවැනි තීරණයක් ලබා දීම සම්බන්ධයෙන්. ඒකේ අනිත්ම පැත්ත තමයි දිරුක්ෂි මානව හිමිකම් පිළිබඳ ඕනෑකමක් දක්වන කොටස් කියා සිටින්නේ. මෙතරම් දරුණුම පුද්ගලෙක් වුණත් රාජ්‍යයක් හැටියට ඒ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරපු උසාවියට ඒ පිළිබඳ ප්‍රශංසාවටත් ලක් කරලා තියෙනවා.
අපි මේ විශේෂාංග යටතේ දිගින් දිගටම කතා බහ කරගෙන ආවා ඇමරිකානු මහමැතිවරණය පිළිබඳව. මේ වසරේ අගභාගයේදී නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත, මේ වෙනකන් පැවැත්වෙන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඒ පක්ෂ සමාජිකයන් අතර පැවැත්වෙන මනාප ඡන්ද ක්‍රමය, ඒ හරහා පොදු අපේක්ෂකයෙකු පක්ෂයක් වෙනුවෙන් තෝරා ගැනීමේ කාර්යාවලිය සිදුවෙන්නේ. ඔබට මතක ඇති අපි අර ඩෙලිගේට්ස්ලා පිළිබඳව එහෙම ගිය සතියේ කතා බහ කළා. එහිදී සඳහන් කළා ඩෙමොක්‍රටික් පක්ෂයෙන්, ඒ කියන්නේ වත්මන් පාලක පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් සහ බර්නි සෑන්ඩර්ස් අතර තියෙන තරඟය, ඒ වගේම දැනට විපක්ෂයේ විදිහට තියෙන රිපබ්ලිකන් පක්ෂයෙන් ටෙඩ් ක්‍රූස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තියෙන තරඟය පිළිබඳව. දැන් මේ සතිය වෙනකොට මේ තරඟය කොයි ඉසව්වකටද ගිහිල්ලා තියෙනවා?
දිලුක්ෂි ඇත්තටම බැලුවොත් නිව්යෝර්ක් නුවර තිබිච්ච ඒ ඡන්දය තමයි වඩාත්ම තීරණාත්මක ඡන්දයක් හැටියට අපිට මෙතෙක් හඳුන්වන්නට පුළුවන්. මේ වෙනකොට ඒ ඡන්දයේ ප්‍රතිඵලය අනුව හිලරි ක්ලින්ටන් ඩෙමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණය කරලා ඇයට 60%කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුණා නිව්යෝර්ක් නුවරින්. බර්නි සෑන්ඩර්ස් බලාපොරොත්තු වුණා ඔහු මීට වඩා හොඳට කරයි කියලා. නමුත් ඔහුට ලබා ගන්නට පුළුවන් වෙන්නේ 40%කට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක් පමණයි. ඉතින් මේ අවස්ථාව වෙනකොට හිලරි ක්ලින්ටන් ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වීමේ හැකියාව බොහෝ දුරට සනාථ කළා තියෙනවා. නොවැම්බර් මාසේ ඇය ඩෙමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකවීම වැළැක්වීමට නම් ඉදිරි සති කීපයේ පවත්වන ඊළඟ මැතිවරණවලදී බර්නි සෑන්ඩර්ස්ට කවුරුත් නොහිතන විදිහේ විශාල ජයග්‍රහණයක් ලබා ගන්නට වෙයි. එවැනි දෙයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩු නිසා ඇමරිකන් විචාරකයෝ හිතන්නේ ක්ලින්ටන් තමන්ගේ ජනාධිපතිවරණයේ ඒ අපේක්ෂකත්වය දැනටමත් ජයග්‍රහණය කළයි කියලා. නමුත් අපිට ඒක රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙලා ඉන්න දැනට ඉදිරියෙන් ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් අපිට ඒක දැනට කියන්නට අමාරුයි. ඔහුත් නිව්යෝර්ක් නුවර ජයග්‍රහණය කළාට තමන්ගේ එදිරිවාදීන්ට විරුද්ධව එතරම් ලොකු විශාල ජයග්‍රහණයක් ඔහුට ඇති කරගන්නට නොහැකි වුණා. ඉතින් මේ නිසා සමහර විට ඩොනල්ඩ් ට්‍රම්ප් අතරම ඉදිරියෙන් හිටියට ඔහුට අපේක්ෂකත්වය ලැබෙයිදෝ නැද්දෝ කියන කාරණාව පිළිබඳ තවමත් නිශ්චිත වතින් කියනට අමාරුයි. ඉදිරි මැතිවරණ වලින් පසුව තමයි ඒ ගැන අපිට හොඳ මීට වඩා හොඳ අදහසක් ලබා ගන්නට පුළුවන්. ඉතින් හිලරි ක්ලින්ටන් නම් මේ වෙනකොට අපේක්ෂකත්වයට දුගාක්ම කිට්ට වෙලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට තව සෑහෙන දුරක් යන්න වෙනවා ඒ තැනට එන්න.
අද මේ සාකච්ඡාව අවසන් කරන්නට තවත් එක්තරා මේ රසවත් ප්‍රවෘත්තියක් මාතෘකා කරගන්නවා. එංගලන්ත මහරජිනගේ 90 උපන්දිනය ඊයට එදලා තිබුණා. මේ උපන්දිනයත් එක්ක තවත් අපූරු කතාවක් එළියට ආවා. මහරජිනගේ ඔටුන්නේ තියෙන එක්තරා මාණික්කයකට අයිතිවාසිකම් කියන්නට රටවල් කිහිපයක් ඉදිරිපත් වීම සම්බන්ධව මේ සිදුවීම් පිළිබඳව අපි කතා බහ කරමින් අද සාකච්ඡාව අවසන් කරමු.
දිලක්ෂි, මේ කොහිනූර් කියන මේ මේ මැණික, එහෙම නැත්නම් දියමන්ති හැටියටත් සමහරව මේක හඳුන්වනවා. මේකේ ඇත්තටම අයිතිය ඉන්දියාවට ලබා ගන්නට ඕනේ කියලා ඉන්දියාවේ සෑහෙන කාලයක් තිස්සේ ලොකු ව්‍යාපාරයක් දියත් කරලා තිබුණා. මේකේ එක පියවරක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයට පිරිසක් ගිහිල්ලා ඉල්ලීමක් කරලා තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ඉන්දියාවේ රජයට බල කරන්නටයි කියලා මේ කොහිනූර් දියමන්තිය ලබා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් දියත් කරන්න. ඉතින් මේ නඩුව යන අතරතුරේදී ඉන්දියාවේ නීතිපතිවරයා උසාවියට ලිඛිතව කිව්වා, මේ මැණික ඉන්දියාවෙන් සොරකම් කරපු බවක් හෝ බ්‍රිතාන්‍ය අනිසි විදියට මේක ඉන්දියාවෙන් අරන් ගිය බවට සාක්ෂියක් නැති නිසා මේක ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නොනගී කියලා. නමුත් බ්‍රිතාන්‍ය මේ වෙනකොට කියා සිටින දිලෘක්ෂි, මේ දියමන්තිය නැවත ලබා දීමේ ප්‍රශ්නයකට වඩා මේක කාටද ලබා දෙන්නේ කියන ප්‍රශ්නය තමයි ඔවුන්ට තාම විසඳා ගන්නට බැරි. මොකද මේ දියමන්තිය ඇත්තටම එංගලන්තයට ගෙනියන්නේ පංජාබ් ප්‍රාන්තයේ එවකට හිටපු රංජිත් සිං කියන ඒ රජුරුවන්ගේ පුතා, අවුරුදු 10ක් විතර වයස පුතාගෙන් තමයි මේ මැණික ගත්තයි කියලා කියන්නේ. නමුත් මේ මැණික බ්‍රිතාන්‍ය ගන්න අවස්ථාවේදී පංජාබ් ප්‍රාන්තයේ තිබුණේ පාකිස්තානයේ. එතකොට එහෙමනම් මේ මැණිකේ ඇත්තටම අයිති යන්නට ඕනේ පාකිස්තානයට කියලා. නමුත් ඉන්දියාව ඒක කිසිසේත්ම පිළිගන්නේ නැහැ. නමුත් පාකිස්තානයේ මේ කියන අතරතුරේම අෆ්ගනිස්තානයේ කියනවා මේ කොහිනූර් දියමන්තිය ඇත්තටම පංජාබ් ප්‍රාන්තයට ගියේ අෆ්ගනිස්තානයෙන් ඉඳලා. ඒ හින්දා අෆ්ගනිස්තාන් කියනවා ඔවුන්ටත් මේ දියමන්තිය අවශ්‍යයි කියලා. ඊට පස්සේ ඉරානයේ කියනවා ඇත්තටම දියමන්තිය පැමිණියේ ඉරානයේ, එහෙම කියන්නේ පර්ෂියාවේ රජපෞලකින් තමයි මේක මුලින්ම ලබා ගත්තේ. ඒ නිසා ඔවුන්ටත් මේකේ අයිතිය තියෙනවායි කියලා. ඉතින් ඒ අනුව බලපුවහම මේ වෙනකොට රටවල් හතරක්, ඒ කියන්නේ ඉරානය, අෆ්ගනිස්තානය, පාකිස්තානය සහ ඉන්දියාව මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙලා තියෙනවා මේකේ අයිතියට උරුමකම් කියන. ඒ නිසාවෙන්ම තමයි බ්‍රිතාන්‍ය කියන්නේ මේකේ කාටද අයිතිය කියන එක හරියට පැහැදිලි නැති නිසා මේක බ්‍රිතාන්‍යට දෙන්න ඕනකමක් තිබුණත් මේක කාටද දෙන්නේ කියන පිළිබඳ ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැයි කියලා.
මැණිකේ අයිතිය පිළිබඳව එනම් ඒ රටවල් වලට විසඳා ගන්නට අවස්ථාව ලබා දීලා අපි එහෙමනම් ඒ රසවත් ප්‍රවෘත්තියත් සමගින්ම අද සාකච්ඡාවට නිමාවක් තබමු. අමල්, බොහොම ස්තුතියි අලුත් තොරතුරු වලින් අපිව යාවත් කාලීන කළාට. ලෝකයේ සිදුවන දෑ පිළිබඳව අපි ලබන සතියේ සිකුරාද එහෙමනම් හම්බ වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිලක්ෂි.